අපි අපේ සාකච්ඡාවට බහිමු. දැන් මේ ඩාවින්ගේ පරිණාමවාදී ගැන අපිට ඉතර හොයවිය යුතු දෙයක් නොවුණත් මේ සැකයක් තියෙනවා නම් මේ සැකේ අයින් කරන තුරු දහම්මකට යන්න බෑ. දැන් සැකේ දුරු කර ගැනීමට මේ පිළිබඳ යමක් තේරුම් ගන්න ඕනේ අපිට. ඒ තහවුරු වෙලා තියෙන්නේ මතේ තහවුරුනේ මොන හේතු උඩද කියන එක දැනගන්න ඕනේ. බුදුදහමට අනුව මේ සැකේ දුරු වෙනකන් අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අවනත යොමු වෙන්න බෑ. ඒක තීරුම් අරගෙන ඉන්න වෙනවා. යමක් වැරදි නම් ඒ වැරද්දට හේතුව පෙන්වන්න පුළුවන් ඉන්නවා. යමක් හරි නම් ඒ හරි වාට හේතු පෙන්වන්නත් පුළුවන් ඉන්නවා. ඒකයි දහම් තීරුම් ගන්න ක්‍රමය. දැන් විද්‍යාඥයෝ හරියට දැන්ට මේ ඉන්න පිරිස් ඩාවින්ගේ පරිණාමවාදයට මුල් බැහැ ගන්න හේතුව ඒක සෛලී ජීවියෙක් මොහොඳ ඇසුරු කරගෙන හටගත්තා. ඒ මතේ එහෙමයි යා. එතන පටන්ගෙන ක්‍රමේ මොහොදු ජීවීන්ගෙන් ගොඩනැගිච්ච ලෝකයක් තුල ක්‍රමක්‍රමී සකස් වෙලා හිටන් ගොඩමිම දෙකේ වාසය කරන්න පුළුවන් සත්තු හටගත්. ඔය ගෙම්බෝ වගේ සත්ව කොට. ඊට පස්සේ ඒකෙන් කොටසක්. ඒ හතුන්ගේ තියෙන අවශ්‍යතාවය මුල් කරගෙන පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඉගිල්ලේ හත්තු ඒ ප්‍රදේශයට අනුව කෑම හොයාගන්න ඉගිල්ල පැල්ලා පැල්ලා යන්න පුළුවන් ඉලක් ක්‍රමෙන් දඟලලා උන්ට රතු වෙන ක්‍රමයක් ආවා. උන් පක්ෂීන් වුණා. කොරසක් අර බලගාගෙන ගිහිලා හොයන්න පුළුවන් ඒ උන් ඒ જાති හත්තු වුණා. ඔය ප්‍රමේයට තමයි මේ සත්‍ය ක්‍රම විකාශනයක් ආවයි කියලා ඒගොල්ලෝ මතයක් වෙන්නා. වෙන්නන්න මේ සාක්ෂි මොනවාද? පොසිල. පොසිල පරිවේශණයෙන් තමයි ආදිම සත්‍යය ශුද්ධ ජීවීන් බව ඔප්පු කරන්නේ. ආදී හිටියා නම් මේ දැන් ඉන්න සත්තු උන්ගේ ඇටකටුත් මේ පොසිලවල තියෙන්න ඕනේ. ඊට පෙරණි ආදි සත්තුන්ගේ පොසිලවල තියෙන නම් ඇයි මේවා නැත්තේ කියන එක තමයි තර්කය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දවදිව තලයේ තියෙන සියලුම ගස් වැල් අඟල් හතරක කෑලි වලට කැපුවෝ මේ මගේ පියා වෙනුවේ, මේ එයාගේ පියා වෙනුවේ, මේ ඔහුගේ පියා වෙනුවේ, මේ ඔහුගේ පියා වෙනුවේ කියලා කෑල්ලෙන් කෑල්ල අයින් කළොත් අර දවදිව තලයේ තියෙන සියලුම කෑල් ටික අයින් කර බලුවා සිය පරවල තව එහාට විනාක් එහාට නැහැ. මේ සසර ගමන මේ කල්පේ මුල ඒ තරම් අලාදිවා. සිය පරවල ඉතර අලාදියට යනවා කිය. දැන් විද්‍යාඥයන්ගේ නවීන පරිශන අනුව වසර කෝටි 600කට පෙරණි අර පොසිල්ද. පොසිල් වලට ගියා පොසිල් වලට එහා පොසිල් පරීක්ෂා කරනකොට ඒක නිගමනය කරනවා. ලෝකයේ වැඩිම වයස තියෙන්නේ කෝටි 600යි. ඊට වඩා පැරණි ලෝකයක් හම්බ වෙලා නැහැ කිය. පරිශෙන්ද භාජනය කරලා තියෙන්නේ අරගත්ත පොසිල්. ඒවට ගිය ආයුෂ කාබන් පරීක්ෂණ ආදී පරීක්ෂණ හදාගෙන ඒක මොළේ මැනලා ඒකෙන් තමයි නිගමනය කරලා තියෙන්නේ. කෝටි 600කට පැරණි ලෝකයක් ගැන ඒගොල්ලෝ කියන්නේ. හැබැයි අවුරුදු කෝටි 600 කියනකොටම අර කෑලි වෙන් කරන අක්‍රේක කෑලි වෙන් කරන්න ඉස්සෙල්ලා පියපාරපුරේ මුල ඉවරයි. පළවෙනියා පැරණ ගියහම කොහොම කරන්නේ? ලෝකේ වාස කෝටි 600 නා. ඒකිනු කාලයක් ගියාට පස්සේ නම් මනුස්ස සත්ත්වේ හට ගන්න පටන් ගත්තී. එතකොට දැන් මේකේ කියන මුල හොයන්න විදිහක් නැහැ. ලෝකේ ආරම්භයේ ඉතලා මොහොඳ කියලා ඒගොල්ල නිගමනය කරනවා. ඉතලා මොහොඳු තලයක් හටගත්තා කොහොම හරි. ඒකේ තමයි පොසිලවල පළවෙනි ජීවීන් හටගත්ත බවට ඔප්පු කරන් තියෙන පොසිල කියලා කියනවා. මේ ක්‍රමී තමයි විද්‍යාව දැන්න හොයාගෙන තියෙන පරීක්ෂණ වලට ගත්ත දත්තයන් මතක කරලා තියෙන ওই ක්‍රමයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ ඉතින් බැලුවොත් එහෙම. ඔයිටද හුඟා කෑම කාලයක්. ඊටවා 10000කට ඈත කාලයක් බැලුවා තවත් එහාටයි. දැන් මේක ඉතින් අපි කොහොමද ඔප්පු කරන්නේ? හේතුවක් හිතුවම ඔප්පු කරන්න බැහැ නේද? බුදුවර කියලා හරියන්නේ නැහැ. බුදුහාඳුර කියන එක අපි පිළිගන්නේ කිව්වට ඒක ධර්මයේ ධර්මානුකූල නැහැ. ඒක න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ පිළිගන්න. හිටියෙන් හරි වෙන්නා දෙන්නා මේක න්‍යාය ධර්මය මොකද්ද කියලා. එහෙම පොතිලවල මොහොදු ජීවීන් හට ගන්නවා තනි ජීවීන් හර නොගන්නවා හේතුවක් තියෙනවා. හැබැයි ඒක අද විද්‍යාව තව හොයාගෙන නැහැ. ඒ ක්‍රම කතාව මොකද්ද කියලා. මේ ලෝකෙට තියෙනවා මහද්වීප 6ක්. මහද්වීප 6ක් තියෙනවා 6න් එකක් හැමිලියෙ මොහොතේ ගිලා බහැර. කෝටි 100කට විතර සැරයක් ගිලාවැස්ස සතා නැවත මතු වෙනවා. ගිලාවැස්ස මහද්වීපයක් නැවත මතු වෙනවා. කෝටි 600 පැරණි මහද්වීපයේ එකක් යට යනවා. ওই යට යනකොට එකක් උඩට එනකොට ඇතින විශාල ජල ගැල්මක්. විශාල ජල කම්පනයක්. භූමි කම්පනයක්, ජල කම්පනයක්, විශාල විනාශයක්. මෙන්න මේ මහා විනාශයේදී ඇති වෙන ජල කඳන් එන්නේ මුහුදේ භාගයකට වැඩි ජල කඳක්. ගොඩබිමට ගහගෙන යනවා අර කම්පනයත් එක්කලා එන වායු හැලිත් එක්කලා. ඒ වෙලාවේ හටවල් ඔක්කොම හෝදාපාලුවට අහු වෙනවා. විශාල හෝදාපාලුවක් කියලා විශාල ජන සංඛ්‍යාතියක් විනාශ වෙනවා. මේ අවුරුදු කෝටි 100කට සැරයක් විතර වෙන එකක්. හතක් යට යන ඇතිවෙන්නා වූ අවපීඩනයයි. හතක් උඩට එනකොට ඇතිවෙන්නා වූ උත්තේජන උත්පීඩනයයි. මේ දෙක මුල් කරගෙන තමයි මේ විනාශය හටගන්නේ. දැවිත පන්නේදීන් හතක් යට යන හතක් උඩට එන්නේ හේතුව මොකක්ද? ඒකත් අපි දකින්න ඕන. හරි ගැඹුරු දැනක් කොට. ලෝකයේ ගොඩබිමක් ඉස්සෙල්ලා හටගන්නකොට එකින් එක ගොඩබිමේ ගොඩබිම තමයි ඉතෙල්ල හටගන්නේ. එක ගොඩබිම හටගෙන කෝටි 600ක් යන තව පැත්තක තව ගුලියක් හටගන්නවා. තවත් කෝටි 600ක් යන තව ගුලියක් හටගන්නවා. ඕකම ගිහින් තමයි අර 6 හටගන්නේ. ඔය විලාදි මොකද වෙන්නේ? ඉතෙල්ලාම හටගත් එක. අවුරුදු කෝටි 600ක් පැරණි වෙනකොට. ඒක ක්‍රමක්‍රමයෙන් ඇති වෙන තාපේ ක්‍රමයට පරිණාමයට වාදනය වෙනකොට, ඒ වගේම ජලයේ තාපය සීත උෂ්ණ දෙකට වාදනය වෙනකොට අර හටගත්ත ගොඩබිම යම්කි ක්‍රම සතාවට නිකන් හටගන්නේ නැහැ. ක්‍රම සතාවට ඒක හටගන්නේ. ඒ හට උස්සා ඉන්න බලයක් තියෙනවා. මේ පොළොවේ මුහුද යටින් මේ එක හට මහද්වීපයක්වත් තව එක සම්බන්ධ නැහැ. ලෝකේ නිර්මාණය වෙනකොට හැදෙන්නේ එක්තරා ක්‍රම සතාවකට අනුව. ලෝක සත්‍යය ඇතුරු කරන අවිද්‍යාවේ ගති ලක්ෂණ වලට අනුව තමයි මේ ලෝකෙට ඉස්සෙල්ලාම රූප කලාව ගොඩ නැගෙන්නේ, පරමාර්ථ ගොඩ නැගෙන්නේ, යන සුද්ධාස්තක ගොඩ නැගෙන්නේ. මේ ගොඩ නැගෙන සුද්ධාස්තක හට ගන්නකොට හිතේ ගති ලක්ෂණයට අනුවයි සුද්ධාස්තක ආකාරය ගන්න. මෙන්න මේ ආකාරයට අනුකූලව ලෝකයේ කර්මජ රූප චිත්තජ රූප ගොඩනගනවා. මේක තමයි ලෝක මූලය. ලෝකයේ රූපවහලයේ මුල උතන. හරි ගැඹුරු හරි අපේ විග්‍රහය. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියලා. මෙන්න මේ ප්‍රධාන ධාතු පහක ගති ලක්ෂණ ඉතලා හිතේ හටගන්න. අවිද්‍යාව නිසා. අවිද්‍යාවේ හටගන්න ගති ලක්ෂණ වලදී අවිද්‍යාව නිසා ගන්න තීරණේ මොකද සත්‍යය? මේ ලෝකේ හරියට වටනා නිත්‍යයි සැපයි ආත්මයි. ඒක තමයි ලෝක සත්‍යය ගන්න මානසිකත්වය. ඔය මානසිකත්වය නිසා ලෝකයා බලාපොරොත්තු වෙනවා. මේ ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා. ඒ බඳුම මානසිකත්වයේ භුක්ති විඳින්න, ආස්වාදයේ භුක්ති විඳින්න අවශ්‍ය කරන පරිසරය. මෙන්න මේ බලාපොරොත්තුෙන් හටගන්නකොට අවිද්‍යාවේ තීරණේ මොකද්ද? ලෝකේ හැරි වටිනවා. මෙන්න මේ වටිනා කියන තීරණය නිසා ලෝකයාට ඕන වෙනවා අනාදි සංසාරයේදී තිබිච්ච මතකයක් මතුවෙලා ඊට අනුකූල එකක් යලි පහළ වුණා නම් කියලා බලාපොරොත්තුව. මෙන්න මේ බලාපොරොත්තුව මුල් කරගෙන යමක් හට ගන්නකොට ඒ බලාපොරොත්තුව ගොඩනගලා දෙනා චිත්තජ රූපේ අනුකූලව. අවිද්‍යාව නිසා වටිනවා කියන දෘෂ්ටියක් ආවනම් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඒ හම්බ වුණ දේ දැඩි කරලා අල්ලගන්න. දැඩිව අල්ලගන්න මානසිකත්වයේ අවිද්‍යාවේ නිගමනය. මෙන්න මේක නිසා හදන රූප දැඩි දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට, පටවි ධාතුවක් ගොඩනගන්න අවශ්‍ය වෙන විදිහට හද ගන්නවා. ඝනීභවන දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට. ඒ වගේම හදගත්තට පස්සේ ඒක උපනාංග හොයා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මානසික ස්වභාවයක්. තෙද ගතිය හෙවත් තේජෝ ලක්ෂණය එකෙන් පහළ වෙනවා. ඊට පස්සේ ගොඩනැගිච්චේ පරිහරණය කිරීමේදී එහෙම සොලවන්න ඕනේ. සැලෙන එකක් වෙන්න ඕනේ. චලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඕන අතර තද මුරුල් කතියේ යුක්ත වෙන්න ඕනේ. මෙන්න මේ නිසා ඒකේ හට ගන්නවා බැඳෙන ගති ලක්ෂණය. සැලෙන ගති ලක්ෂණය. වායුමේ ගති ලක්ෂණයක් ඒකට අවශ්‍ය වෙනවා. වායුමේ ප්‍රදේශයකට ඒකට අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය රූප පරිවර්තනය වායු රූප හැදෙනවා ඒක. ඕකේ එකින් එකට බැඳෙන්න ඕනේ ආසාව නිසා. තෘෂ්ණාවෙන් අල්ලගත්තා. අවිද්‍යාව යන්තන තෘෂ්ණාව එතන. බැඳෙන ගති ලක්ෂණයක් හට ගන්නවා. මේක නිසා හට ගන්න ගින්න දැක්කහම 10 දැක්කහම ඕකේ මිදෙන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ තුල මිදගෙන මිදෙන්න බලන ලක්ෂණය. පැවැත්ම තුල මිදගෙන සැනසෙල්ල ඉන්න ලක්ෂණය. මේර අලෝභයේ ආදේශයේ අමෝහයේ කියලා ටිකක් හැදෙනවා මානසික ගතිය. ඒක නිදහස් ස්වභාවය. නිදහස් ස්වභාවය කන පුළු ආකාශ ස්වභාවයක් හට ගන්නවා. ඒකට අවශ්‍ය කරන ප්‍රදේශයක්. ඒ ඔක්කොම අත්හැරලා දාලා පැත්තකට වෙනවා නිදහස් වෙනවා. ඒ බඳු ලෝකයෙන් අහක් වෙනවා. ඒතර හට ගන්නවා ආලෝක ලක්ෂණය. එයා ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ ආලෝක කියලා. අන්න විඥානය කිව්වේ අන්තිම සුද්ධ කරම කොටසට ගත්තාම ආලෝකේ සම්බන්ධ කොටස. මේක ලෝකේ ධාතු 6කින් හට ගැනීම ක්‍රමයක් හට ගන්නවා. දැන් මේ ක්‍රමයෙන් හටගත්ත ලෝකයේ තුල ලෝක සත්‍යය බලාපොරොත්තු වෙන ක්‍රම සතාවක් තියෙනවා. එකින් එකට සදායි. ආකර්ෂණ වැඩි. ද්වේෂයේ මුල් කරගත්තාම ද්වේෂය නිසා ලෝක සත්‍යය අනුන්ගේ දේවල් බාහිර දේවල් අනුන් නැසලා හරි වනසලා හරි අඳ ගිනි දීලා හරි ඒ ක්‍රමයෙන් ඔවුන් සතු කරගන්න බලනවා. ද්වේෂාධික බුද්ධිලයාගේ බලේ ක්‍රියාත්මක කරන බල වැඩි. ඒක නිසා ගිනි බලයේ අනිත් බලයන්ට වඩා ආකර්ෂණීය වැඩි. ලෝභී බුද්ධිලයා මොකද කරන්නේ? දෙන්නේ නැහැ කියලා අල්ලගෙන බදාගෙන ඉන්නවා. ගැටෙන්න ශක්තියක් නැහැ. නව තනි බුද්ධිලයා මොකද කරන්නේ? ගැටෙන එක මරලායි ගන්නවා. ඉතින් මෙරුවක් දෙන්නේ නැහැ කියලා බදාගෙන ඉන්නවා. ඉතිහාසයක් කරගන්න බැරුව. ඒර තද ලක්ෂණේ වැඩි, මෝහේ වැඩි. මෝහේ ලක්ෂණ නිසා තද දෙයක් ලෝකේ හදගන්න හේතු වෙනවා. මේවා හටගත්තාම ඒ හේතුවෙන් හටගත්ත රූප කලාපයන්ගේ ස්වභාවය ගන්න ආකර්ෂණයක්. ඒ ගතියට අනුකූලයි. දැන් පුංචි උපමාවක් මෙතන ගන්න ඕනේ. ඔබ තෝරා ගන්න. අපි එක එක මට්ටමේ බල පහක් තියෙන. පුද්ගලිය අරගෙන. ළමයි අරගෙන. එක වයසේ ළමයි කට්ටිය ගන්නවා. එක එක නම් හයි හතියෙන් වැඩි අඩුයි ඔය වෙනස තියෙන අය. අපි දිනුම් කනවා දීලා කියනවා. කවුරු හරි මේ දිනුම් කලුව අල්ලගත්ත කැටියට පළවෙනි ධ්‍යානෙ. ඊළඟ හිරව මට්ටමේ යට දෙවෙනි ධ්‍යානෙ. ඊළඟ මට්ටමේ යට තුන්වෙනි ධ්‍යානෙ. ඊළඟ මට්ටමේ යට හතරවෙනි ධ්‍යානෙ. ඒකෙන් එකට ත්‍යාගවල වටිනාකම අඩුයි. මේ ළමයි කට්ටිය ඔක්කොම යවනවා තමන්ගේ බල පුළුවන් කාර්කකමින් දැන් ඉතින් ක්‍රියාත්මක කරලා ත්‍යාගය ලබා ගන්න. ඔක්කොම නිදහස් කරලා යවන අර ළමයි ටික. කවුරු ඉස්සෙල්ලා ගියා? ටිකක් වෙලා යනකොට මොකද කරන්නේ? වැඩියෙන්ම බල තියෙන කෙනා ගිහලා කනුවල්ලා ගිහින්. අනික පල්ලු කරලා කියලා ක්‍රෙන් පැනලා ගිහලා අනිකක් දෙරපගෙන ගිහිල්ලා පළවෙනියට කනුවල්ලාගෙන ඉන්නේ ශක්තිය වැඩියෙන් ඉන්නේ උන්ති. ඒ කට්ටිය පරාජය කරන්න බැරි හින්දා ඊළඟ බල මත්ත මේ කට්ටිය තමයි ඒ වටේ ඉන්නේ ඊළඟ කට්ටිය. ඊටත් අලා දුර්ලභ උන් පරාජය කරන්න බැරි හින්දා ඊළඟ මත්තේ. ඕම හොම ගිහලා අනික කට්ටිය කරන්න බැරි මේක. උට ගන්න තෑගක් නැන්නා. ශක්තියක් නැත්නම් පොර කාලා බේරෙන්නේ දෙන්නේ තෑගන්න කැතෙලා හේ නිකන් එරිසසලා ඉන්නවා. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් හැදින් නැද්ද? අපි දිනුම් කනවා දිලා පරීක්ෂණේට ඔහොම කළා නම් ඔහොම ක්‍රමයක් හැදෙනවා. මෙන්න මේ වගේ අර ගිනි ගතිය ඇති කරන දාහ ගතිය ඇති කරන බලේ අනික් සියල්ලංගෙන් බල මෙද කරගෙන ඒකට යන ශක්තිය නිකුත් කරනවා. මේ නිකුත් කරපු ගිනි රූප නැන තේජස් රූප ඒ ටික මාධ්‍ය වෙලා හිටිනවා යම් තැනක ලෝක මාධ්‍ය. ඒ හේතුවෙන් ලෝකේ මැද ගිනි ලෝක අභ්‍යන්තරයේ අධික ගින්නක් හටගන්න ඒ කොටස් පිහිටන්න හේතුව ඔන්න ඕකයි. ඊට පස්සේ ලෝභීව හිටපු පුද්ගලයා කොටස ඒ ගිනි මට්ටම ඉක්මවන්න බැරි නිසා එයින් නිකුත් කරපු ශක්තිය අඩංගු වෙලා තියෙන ඊළඟ කොටස. එතනින් ගැලවිලා ගිහලා ඒ වටේ හිටිනවා. ඒක තමයි ලෝකේ වටේ තියෙන ශිලා ගෝලය. ගිනි ගෝලයේ තවරා තියෙන ශිලා ගෝලය. මේ ලෝකේ මාධ්‍ය ගිනි වටේ තියෙන ශිලා ගෝලය. දැන් මේ ශිලා ගෝලයේ ළඟට මොකද වෙන්නේ? ඒකේ තිබෙන්නා වූ යම් කිසි කොටසක් තියෙනවා. සෘෂ්ණාවෙන් ඇද ගන්න ගතිය. ආපෝ ගතිය. ඒ ගතියට අර ශිලා ගෝලයේ පහු කරන්නේ ඇත් මැදට යන්න බැරි නිසා. ඊළඟ වටහවුම් වලට හිටනවා අර ජල ගෝලයේ. අනේ ඒකින්ද කොටස. ඒ ජල ගෝලයේ මට්ටමේදී එක්තරා කොටසක් ඒකින්. අර කියන ජල ගෝල මට්ටමෙන් එහාට හිටිනවා ආයිහැරය පංචකාම ආස්වාදයේ බැඳුණු ඊළඟ කොටස. අරව ගැටෙන කොටස ඊළඟ ඇලෙන කොටස. අනේ ඇලෙන කොටසට අයිති ද්‍රව කොටසේ ඊළඟ මට්ටමක් තියෙනවා. ඇලීමට පළවෙනි දැන තීලා ඒ තුලදී ඇලීම තුල ගැටෙන කොටස. පංචකාම ආස්වාදයේ කොටස. අනේ ඒ කොටස ඒකේ පාවින ඊළඟ ද්‍රව්‍යයට තමයි පෘථිවි පිටස්තර කොටස. නැත්නම් මහා දීප කොටස. අන්නේ තුල තමයි ඔය ක්‍රමයේ තමයි ලෝකයේ තුල ලෝක විහරය හටගන්නේ. ලෝක නිර්වාණය හටගන්නේ ඔහොම. මෙන්න මේ හටගන්න කොටසේදී අර උඩ තියෙන අවුවට වැස්සට සීතපින්න සීතලට උෂ්ණයට ක්‍රියාත්මක වෙලා අර හටගත්ත ලෝකය හරියට ඉස්සෙල්ලා මේ වතුරේ පාවිලා හිටින්නේ හුලං ගහපු වැලුමයක් වතුරේ දැම්මම තියෙන යම් ආකාරي ඔන්න ඔය ආකාරي. ඔකයි රටාව. ඒතර මේ හටක් උස්සගෙන ඉන්නේ ඔන්න ඔය කියන බැලුමේදට හුලං කෙරෙව්වා වාගේ. රට මැද තියෙනවා ගෑස් කොටස. ඒ ගෑස් කොටසෙන් තමයි මේ හට උස්සයි. අර මොකද උඩට වතු කරගෙන ඉන්නේ. ඒකේ හටගන්නේ ඉස්තර වතේ. ගැඹුරුම කොටසක් යට වෙනම තියෙනවා. ගෑස් කොටසක්. මහද්වීපයේ. මෙන්න මේ කොටස. අර ක්‍රමක්‍රමයෙන් ඇති වෙන්නා වූ අර ගණීබවන පස තුනී වෙලා යනකොට, දිරදිර යනකොට. ගණීබවණෙන් අර ගල් ගතිය තියෙන මහද්වීපයේ තිබෙන්නා වූ ගල් ගතිය තුනී වෙලා යනකොට. ඒකෙන් වැහිලා තිබිච්ච ඉස්තරේ තුනී වෙන තුනී වෙන්නේ. අර අප්‍රමාණ වරකින් පොරවෙන් තෙරපගෙන හිටපු අර ඇතුලේ තියෙන පීඩනේ. අර හට පලාගෙන ඉතිරිය තුනී ගල පලාගෙන එකපාරේ එළියට එනවා. එළියට ආව ගමන් ඒ හට උසයි ඉඳ බෑ බස් ගාලේ යට යනවා. මෙන්න සිද්ධ වෙන සිද්ධිය. මේ හටක් යට යනකොට අනිත් හටවල් ලොකෝම හොදා පාළුවට ලක් වෙලා. අර අවපාතය තිබිච්ච තැනට වටින් තිබිච්ච සොන්බර ද්‍රව්‍ය වස්තු ඔක්කොම ගහගෙන ඇවිල්ලා 60කම ගානක මහා තට්ටුවක් හැදෙනවා කාලයක් යනකොට. අර මහ විනාශය වෙලා. ඊට පස්සේ ඒ තට්ටුව එතන හොන්බොර වශයෙන් තැන්පත් වෙනවා. තැන්පත් වෙලා එන වීඩණී ඔන්න ඔය ටික ආයතනයක් ගලබ් බවට පත් වෙනවා අර හොළු බොළු යට කරගෙන. ගේජ පුන් කන්දල් ඔක්කොම යට කරගෙන. ඊට පස්සේ ඒවා දිරලා ඒවැ ගෑස් කරලා ආයතනයක් අර ඉස්තරෙන් ඇතුලේ දිරෙනවා. ওই ગેસ එක වැඩි වෙන්න වැඩි වෙන මොකද යන්නේ හට උඩට උස්සන් දඟලනවා ආ ગેસ ශක්තිය වැඩි වෙනකොට උඩට ආයි තෙරපනවා අර උඩින් වැහිච්ච ඉස්තරේ ගණීබානේ වෙලා තියෙන නිසා ඒක උඩට දඟලනකොට තව රටක් ඔයගේ විලාවක අර වගේම විනාශ වෙලා යට යනවා අනේ යට යනකොට ඇති කැළඹීමෙන් අර උඩට එන්න දඟලන හට බුස් ගාලා උඩට ගහගෙන යනවා ඇදිලා වතුරේ ආයි පාවෙලා හිටිනවා තුනෙන් දෙකක් විතර වතුරේ යට තුනෙන් එකක් වතුර උඩට ඔය දෙ දින හතක් උඩ දිසේ නම් මහදිවේ යට ගියේ. හරි ඒතකොට ඒක උඩට එනකොට යට ගිය මහදි අලුතෙන් යට ගිය මහද්වීපයේ ආයිහරයක් අවුරුදු කෝටි 100 කට ඉතර පස්සේ විනාශයක් වෙලා. යන සොන්බර ඔක්කොම ඉතලා ඒකේ ඉස්තරයක් හැදෙනවා. මෙන්න මේක ඊළඟට. දෙවිලා ගිහිලා ඉතින් අර විතර ඉස්තර වෙලා ඇතුලේ ගෑස් පිරෙනකොට ඒක උඩට එන්න හදනකොට අර කෝටි 100ක් යනකොට. තව හතක් දිරනවා. ඒක පුපුරලා යට යනකොට අර හත මතුවේ. ඔන්නේ ප්‍රමේත අවුරුදු කෝටි 100න් 100ට එක මහද්වීපයක් යට යනවා එකක් උඩ දෙනවා. ඔන්නම ක්‍රම හතාවක් රෝගේ ආදීයේ පටන් අනාදීයේ හට ගන්නවා. ওই චක්‍රයේ ක්‍රියාත්මක වී රෝගේ හිඳ වෙවි තියෙනවා. දැන් මේ වෙලාවේදී යම්කිසි රටක් යට යනකොට ඒ රටේ හිටව සියලුම මිනිස්සු අර මහා විනාශයට අහු වෙලා යට ගිහිල්ලා අර හොන්පොරොට අහු වෙලා යටට ගියාට පස්සේ ගස්කොලන් ගව්‍ය වස්තු ඔක්කොම අර ඉස්තරේට යට වෙලා ඔක තැම්බිලා පිච්චිලා කොටසක් ගෑස් වෙන කොටසක් ගල් අඟුරු බවට පත් වෙනවා. අන්නේ ගල් අඟුරු තමයි අද කතා කරලා ගල් අඟුරු ගන්න ආකාරය කියලා ගන්න. ඔන්න එදා හිටව මිනිස්සු කොහෙද ඉන්නේ කියලා දැක්කහම දැන් හොයාගන්න බැහැ. එහෙනම් ගල් අඟුරු පරීක්ෂා කරලා නැහැ මිනිහට අඩු ගල් අඟුරු වෙච්ච හොයාගන්න. අනාදී හිටව මිනිසුන්ගේ අඟුරු හොයන්න ඕන. කොයිද හිටියේ? ඇටකටු හොයන්න ඕන නම් හොයන්න ඕනේ ගල් අඟුරු වල. දැන් රටේ යට ගියාට පස්සේ මොකද වෙන්නේ? රටේ තිබිච්ච කඳුමුදුන යට ගියාට පස්සේ දූපත වෙනවා. මුහුදේ දූපත් වෙනවා. උඩට ආවට පස්සේ ඒක තමයි කඳුමුදුන. නෑ එවරස්ට් දූපත රට උඩට ආවට පස්සේ එවරස්ට් කඳුමුදුන වෙනවා. මුහුදේ යට දූපත වෙලා තියෙන එක. මුහුදු ජීවීන්ගෙන් බෙලිකතු ආදිය ගිහිලා ඕකේ තමයි බිල්ලෝ වාසස්ථානය කරගන්නේ. අදත් එවරස්ට් කඳුමුදුන කපලා බලුවාම හාරක් කරගෙන තියෙනවා බෙලිකතු. මුහුදු බෙලිකතු තියෙනවා ගිය විදිහ දන්නේ නෑ. ආපු විදිහ හොයන්නත් බැහැ. හින්ද වුණේ ඔය ක්‍රමයේ. දැන් මේ රටක් උඩට එනකොට උඩට ආපු රටේ දැන් මුහුදේ මිනිස්සුද ජීවත් වෙන්නේ සත්තුද? මුහුදු සත්තුද? අන මුහුදු සත්තු. දැන් උඩට ආවට පස්සේ හට ගන්න අර මේ බෙලිකටු ආදීන් හටගත්තු. අර පොතිල හට ගැනීමට හේතු වෙච්ච අර ගුණු ගල් මිශ්‍ර. නැන අර බෙලිකටු දිරලා ඒකෙන් හටගත්තා වූ ගල් මිශ්‍රණයකින්. ඕක උඩට ඇදී හයි වෙනකොට ඕකේ මුහුදේ හිටපු සතුන් ගෙටි වෙන්න ආපු පුංචි සතුන්ගේ පවා මුහුදු සතුන්ගේ පුංචි ශරීරය තමයි අරවට කොටු කොටු වෙන්නේ. ඔන්නවා තමයි පොතිල කියන්නේ. ඉතින් ඔය පොතිල ගිහිල්ලා අවුරුදු 600ක් අවුරුදු කෝටි 600ක් යනකොට පරිණිව මහදීපයේ පොතිල හම්බ වෙනවා. ඔය පොතිල පරික්ෂා කළා කියනවා ලෝකේ අවුරුදු 600යි පරිණි කියේ. දැන් ලෝකේ පරිණි දෙහිවි මහදීපයේ යටගින් උඩට අපේ කරණි කරා. දැන් ලෝකේ පරිණි කොහොමද කොයි විද්‍යාව උපකරණ? ඉතින් ඕක පරික්ෂා කරන මොකද වෙන්නේ? ඕකේ තියෙන මුහුදු ජීවීන්ගේ ඇටකටු අර පොතිලස්සේ තිබිලා හොයාගන්නේ. ලෝකේ පළවෙනි ජීවියා මුහුදේ හැටගත්තේ මෙන්න ඌ පොතිල වල ඉන්නවා කියලා. ඕක පෙන්නලා ඉතින් ලෝකේ ආරම්භය පෙන්න අදහනවා. දැන් බුදුරන් වහන්සේ පෙන්නපේක පෙන්නන්නේ කොහෙන්ද පෙන්නන්නේ? හැබැයි දැන් බුදුරන් වහන්සේ පෙන්නපේකේ අන්න උගේ තාත්තා මෙහෙමයි උගේ තාත්තා මෙහෙමයි කියලා බලාගෙන ගියහර අන්න උගේ තාත්තා ලෝකේ මහදීවි යට යන කාලේ ඒකට එක යට ගිහිල්ලා අන්න උගේ ඒවා ගල් අඟුරු වෙලා තියෙනවා. ඕක දකින්න ඕනේ. ඒකට තාත්තා දැන් බැලියක යට යන ඉසල් දෙවිච්ච ආයසරයක් කෝටි 100 ගානක් එහානකම් බැලියේ තාත්තා. පරපුරු. ඒක බලාගෙන ගියාම අනික් හරේ යට ගියේ ඒගගේ අනිකයි ඉන්නවා. මොකද යට ගියේ හතක් උඩතාවට පස්සේ ආයිසරයක් මේසු කාලයක් විනාශ වෙලා ගිහිලා ගල් වැදිය යුගයක් හැදිලා ක්‍රමක්‍රමී ක්‍රම විකාශනෙන් ආයි දිනු වෙලා මුහුදු යාත්‍රා හදාගෙන ආයි තරු කෝටි ගන්න කරා තම අර අනික් කතා ක්‍රමය කරන්නේ. චලු සත්ගේ අලු පිරිස කොයිද? මේ ජීවත් වෙලා හිටපු රට කිතු ඉතුරු පිරිසකින් ආපු අය තමයි අල්ත ගිහින් ඒකේ පදිංචි වුණේ. හතක් යට යන රහිත කොටියද අපේ ආදි පරපුර ඒ රටේ ඉඳලා යට ගියේ. එහෙනම් මේක බලාගෙන ඉහාර බුදුරයන් වහන්සේ පෙන්නම කෑලි එකකින් එක අයින් කරපුවා සාපිය පරපුර ඉවර කරන්න බැරි ඕකයි. ලෝකේ දන් කාබන් පරීක්ෂණේ හොයලා පොතිල පරීක්ෂා කරලා පිය පරපුරේ කියලා හොයන්න බැරි ඔන්න ඔය හේතුව. එයා ලෝ විද්‍යාඥයෝ දත්තයන් දැක නැති නිසා එයින් හැර හොයන්න ක්‍රමයක් නැති නිසා ලෝකේ අවුරුදු කෝටි 600ක් පරිණි පොතිල වල ඉස්සෙල්ලා හත්තු හිටියා ඒ තමයි ඉස්සෙල්ලා හටගත්තු සත්තු කියලා මෙහෙම කියන කතාවක් තියෙනවා. මේ ඉතාල මෑතකදී ඔය කතාවේ ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද එක පොතිලයක් තමයි පරීක්ෂා කරනකොට ඒ පොතිලේ තියෙන මිනිස් අඩියා දැන් ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් වුණා මේ මිනිස්සු නැති කාලේ මිනිස් ඇඩියක් තියෙන පොසිලයක් වින්දා අපිට හම්බුනේ කියලා. දැන් ඒක කාටද වාසියේ? බුදුරයන් වහන්සේ පෙන්වපු ක්‍රමයට අනුව දැන් මේ ලෝකෙ යට ගිහිලා එකක් උඩට එනවා හටගත් එකේදී තවත් එක මහද්වීපයක හිටපු යම්කිසි ඉතුරු වෙච්ච එකෙක්ගේ යම්කිසි ක්‍රම හතාවකින් අපිට දැන් ප්ලේන් දිනවා ඒ වගේ දියුණු රටවල් තියෙනවා ඒ මෙහෙකින් ගිහිලා අර හතර ගොඩ බැස්සන හටගත්ත ඒකෙගේ ඇඩියක් තමයි අර පොසිලේට අහුවෙලා පස්සේ කාලෙක හොයාගෙන මෙන්න මෙහෙම එකක් කියලා හොයාගන්න. මේ ලෝකේ විනාශ වුණාට පස්සේ සියල්ලම විනාශ වෙන්නේ නැහැ. කොටසක් යම්කිසි උපක්‍රමශීලීව විද්‍යා නවීන විද්‍යාවේ දක්ෂතාවයේ උඩ ඒ වගේ අවස්ථාවක් තුල උපක්‍රමශීලීව ඉඳ පුළුවන් කොටස. සමහර වෙලාවට චන්ද්‍රිකා හදාගෙන චන්ද්‍රිකාව නැගලා චන්ද්‍රිකාවෙන් ගිහලා උඩට ගිහින් ඉදියොත් එහෙම අර මහා කම්පණයේ දයාහු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හතර මොකද වුනේ කියලා බලන්න ගිහින් අර වෙන වැඩි ගොඩ බහලා අඩියක් ගැහුවා නම් එහෙම අන්නේ අඩිය තියෙන පොසිලිය හම්බ වෙනවා. පස්සේ කාලයක හම්බුන එක තමයි මිනිස් අඩියක් තියෙන පොසිලිය හම්බුන ක්‍රමය. අන්නේ එහෙම ක්‍රමයක් මේ ලෝකේ හැදෙනවා. මේ ලෝකේ විනාශ වෙනකොට නවීන විද්‍යාවෙත් එක්තරා දියුණු මට්ටමක ආපු කාලයක තමයි මහ විනාශය සිද්ධ වෙන්නේ. ওই කාලේ වෙනකොට එහෙම කාලයක් එන බව මිනිස්සු දැනගත්තාම, ඒ නවීන විද්‍යාව ක්‍රම වලින් දැනගත්තාම, චන්ද්‍රිකාවෙන් දේවල් හදාගෙන, අවුරුදු ගණන් ආහාර ගන්න පුළුවන් මේ ප්‍රතිවර්ග හදාගෙන, ජලයේ නිෂ්පාදනය කරන්න පුළුවන් හදාගෙන, ඕවා ගිහිලා අවුරුදු ගණන් ඉඳ පුළුවන් ඉදියේ ක්‍රම රටාවක් හදාගන්නවා ජීවත් වෙන්න. චන්ද්‍රිකාවෙන් විද්‍යාව හදාගෙන ඒවෙන් ආකාශය ගත වෙනවා ඉන්න. මේ රට කොහොමද විනාශ වෙන්නේ? ආපහු වයින්නයි ඒගොල්ලෝ. බැලලා ඉතින් ආයතරයක් නවීන යුගයක් හදාගන්න. හැබැයි ඒ යුගයේ හැදුවට ආයතරයක් ඒවා පරීක්ෂණය කරන්නේ දැන් නවීන උපකරණ කර්මාන්තශාලා වගුත් නැති නිසා ඒව ඔක්කොම දිරකඩ වෙලා යනවා. අර ඉදිරි වෙච්ච විදිහ මොකද කරන්නේ? ඉන්න පුළුවන් තැනක වැඩි යුගයේ වහිනවා ආයිසරය. බහැලා කාලයක් යනකොට ඕනේ ඒගොල්ලෝ දින දිනලා ආයිසර වැඩි සත්ත්වෙට එන්නේ. ඉතින් අවුරුදු කෝටි 100න් 100ට විතර වෙනස වෙනවා. අන්න ඒක තමයි කෝටි 600කට වැඩි පැරණි ප්‍රතිවියක් හොයන්න බැරි. ඉතින් ඩාවින්ගේ පරිණාමවාදීන් අරගෙන ක්‍රමිකාසිනේ ගතලා හරියන්නේ නැති ඕකයි. ඉතින් සත්‍යයාගේ මූල ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බ්‍රහ්මකල්පික මිනිසයා ලෝකාරම්භ වෙන ලෝකෙද බහැලාපු ඒ අර ඉතෙල්ලම හටගත්ත අර ඕපපාතික ශරීරයන් මේ ලෝකේ දාපු හැටි. ඊට පස්සේ සංසේජය දවන්නා වූ මේ යම්කි රසායන සංයුතියන් යම් යම් තැන එකතු වෙලා ඒවෙන් හටගත්ත සත්වයින්ගේ මූලික ආරම්භයේ ඒව නිසා සංසේජ සත්ව බිහි වෙලා උන්ගෙන් හයිසරේ ජාතිය බෝ කරන්නා වූ ඉස්ත්‍රි පුරුෂ වශයෙන් කොටස් එක බිහි වෙලා ඒකෙන් හටගත්ත ජාති බිහි වෙමින් අන්ලජ ජලාබිජ කොටස බිහි වෙලා ආයි රෝගෙ හට ගන්නවා. ඕක තමයි රෝග යන ක්‍රමය. ඉතින් ඕක හරි ගැඹුරු විද්‍යාවක්. මේ විද්‍යාවට හොරගන්න උපකරණ වල ගෝචර නෑ වෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි මේ ලෝකේ අගමුල හොයන්න ගියොත් එහෙම පොල් මාදේනවා පිස්සෙක් වෙනවා කියලා පෙන්නන හොයන්න යන්න එපා. හොයලා තීරුම් කරගන්න උබලට උපකරණ නෑ. සත්‍යයක් නෑ කියලා පෙන්නන්නේ මේකයි. ඉතින් මෙහෙම දේවල් දකින්නකොට පෙරවිසු කඩපිල්ලේ දකින්න නුවන් ලැබුවායි. ජාති එකක් දකින්නවා, දෙකක් දකින්නවා, තුනක්, හතරක්, පහක්, 10ක්, 15ක්, 20ක්, 30ක්, 50ක්, 60ක්, 100ක්, 200ක්, 1000ක්, 2000ක්, ලක්ෂයක්, කෝටියක්, ප්‍රකෝටියක් මෙහෙම බලාගෙන යන්න පුළුවන්. සංවර්තකල්ප, විවර්තකල්ප, සංවර්ති අවස්ථායි කල්ප ආදි වශයෙන් කියන මේ ලෝකේ හටගන්න ඇති, විනාශ වෙන හැටි, කලින් කල වෙනස් වෙන හැටි මේවා තමන්ගේ දිවසකින් දැකලා කවදා හරි ඔය වෙච්ච සිද්ධිය දැකලා ඔය ක්‍රමෙන් දැක් ගන්නවා මිස විද්‍යා උපකරණ වලින් ඕක හොයන්න බැහැ. නිසා ඒ නුවණ නැති කෙනෙකුට මේක දැනගන්න දත්තයක් නැති නිසා කිව්වා සාමාන්‍ය මිනිස්සුන්ව හොයන්න යන්න එපා. අනිකයි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ ඇත්ත බව පේනවා. අර ටිකක් දුර යනකොට. ඊය ඇයි දන්නවා අපිට මේක හොයන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියවක ඇත්ත කියලා සැක නැති විශ්වාසයක් ඇති වෙනවා. නම් මේ සියල්ල දන්න බුදුරජාණන් වහන්සේ මේ සංවර්ත කල්ප විවර්ත කල්ප මේකේ කෙලවරක් නැති වෙන අනන්ත සංසාර ගමන මේකේ. ඒ ලෝක ස්වභාවය මේකයි කියලා පෙන්නපු ගාම මේක විශ්වාස කරලා ඒ පස්සේ ගිහිලා හරයක් නැහැ. විමුක්තියේ හරයක් නැති බව දන්නවා. නමුත් ඇත්ත ඒකයි කියලා දන්නවා. දැනගින්න ඒක අත්හැරලා දාලා විමුක්තිය ලබා ගන්නවා. ඒකයි කරන්නේ.